ministerial statement, Honorable Prime Minister.
Budget take any budget take any. Perwadri vitarai. Palave ni pa. Garu niyojya sabhapathitumani rate aarthikeya vatman tattvaya ape aarthike idirigamana ha ape anagatha abilashayan pilibanda 2015 november 5 wenida da me garu sabhawa idiriye karunu dakwamin kiyu deyak ada yalit oba idiriyedi sihipat karanta kemathi. Manavamma sita maha parakram bahu dakwawu ape rate swarnama yuge yali apa udakara gatiyutu tibeno. ඒ සඳහා කැපවීම වගවීම හා ඉවසීම ඇතිව නිවැරදි මාවතේ ඉදිරියට යා යුතුයි. අපේ මාතෘභූමිය නිසිතැනට ඔසවා තබන්නටත් අපේ අනාගත පරම්පරාවට යහපත් දේශයක් නිර්මාණය කර දෙන්නටත් අපට හැකිවන්නේ ඒ විටයි. ඒ අවධානය කරමින් මා කියා සිටියේ අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සඳහා විප්ලවීය චින්තයක් අවශ්‍ය බවයි. එහෙම එසේම අභීත ප්‍රතිපත්ති සහ පියවර ගත යුතු බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික රජය සිය ආර්ථික කටයුතු ආරම්භ කළේ සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරමින් සහන ගණනාවක් ලබා දෙමින් එය අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමේ සවිමත් පදනමක් වුණා. එමගින් දේශීය ඉල්ලුම් වැඩි කිරීමටත් පසුගිය පාලනයේ අපට දායාද වූ බරපතල ආදායම් විෂමතා හැකිතාක් සමනය කිරීමටත් අපට හැකි වුණා. එසේ නමුත් තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. අපේ ඉලක්කය ජනතාවගේ ආදායම් මට්ටම වඩාත් ඉක්මනින් ඉහළ නැංවීමයි. පසුගිය වසර 60ක කාලයක් තුළ ආදායම් වර්ධනය සලකා බලද්දී බොහෝ අග්නිදිග ආසියාතික රටවල් වඩා අප ඉන්නේ පිටුපසින්. එසේම අපේ අසල්වැසි දකුණු ආසියාතික රටවල් ආදායම් මට්ටම සමග අප ලං වී සිටින්නේ යන්තමින්. දැනට ඒක පුද්ගල දළ ජාතික ආදායම වනු ඇමරිකානු ඩොලර් 4000ක් අපේ ඇමරිකානු ඩොලර් 8000ක් දක්වා වැඩි කරගත යුතුයි. දැනට අපේ ආර්ථික වර්ධනය වන්නේ වර්ෂයකට 5% වේගෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නේ 2033 දක්වා බලා සිටින්න අපට සිදුවෙනවා. අපිට වර්ෂයකට 7% ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම් ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වෙන විට දෙගුණ කරගත හැකි. මේ 7% ආර්ථික වර්ධන වේගය අපේ රට අවසන් වරට ලබාගත්තේ යුද්ධය අවසන් වුණු විගස 2009 දී. අවාසනාවකට සාමයත් සමග ලැබිය යුතු තිබූ ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්නට අපේ රට නොහැකි වුණා. 2012 වන 2012න් පසු වර්ධන වේගය 5%ට වඩා පහත වැටුණා. පෞද්ගලික ව්‍යවසායන් සමහරක් රජයට පවරා ගැනීමත් සමග දේශීය විදේශීය ආයෝජකයන් බියට පත් වුණා. සුද්ධිවරයන් බවට පත් වූ රාජ්‍ය ව්‍යාපෘති වලින් රජය විසින් මහත්සේ ණයට මුදල් ගැනීම නිසා පෞද්ගලික ආයෝජකයන්ට ණය ලබා ගැනීමට බැංකුවල අතිරික්ක මුදල් තිබුණේ නැහැ. නමුත් 2015 වසර තුළ ආදායම් බෙදා යාමේ විෂමතා හැකිතාක් අඩු කරන්නට අප උත්සාහ කර තිබෙනවා. අඩු ආදායම් ලාභීන්ගෙත් රාජ්‍ය සේවකයන්ගෙත් ආදායම් වැඩි කළා. ඇති හැකි අයගෙන් බදු මුදල් අය කරගෙන රටේ සංවර්ධනයට යොදාගත්තා. රජයේ ණය ගැනීම අඩු කළා. දැන් ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම යුරෝපයේ ජපානයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අනිකුත් ණය දෙන ආයතන සහන පොලි අනුපාතයකින් මත අප රජයට ණය මුදල් ලබා දීමට යලිත් ඉදිරිපත් වෙමින් සිටිනවා. ඒ මගින් අපේ ආර්ථිකය පුළුල්ලා ශක්තිමත් කරලීමට හැකි වෙනවා. මේ ආකාරයට ජාත්‍යන්තරයේ මූල්‍ය අනුග්‍රහය අවසන් වරට ලැබුණේ මා අග්‍රමාත්‍යව සිටි 2001-2004 වකවානුවේදී. දැන් නැවතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් මටත් විදේශීය මූල ආධාර වැඩියෙන් ලබා ගන්නට හැකි වී තිබෙනවා. සතවර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියන් සාගරයේ හදවත වූයේ ශ්‍රී ලංකාවයි. බටහිර සහ නැගෙනහිර ආසියාව යාකරන්න කේන්ද්‍රීය මර්මස්ථානයේ වූයේද ශ්‍රී ලංකාවයි. ගෝලීය වෙළෙඳ සම්බන්ධීකරණය සහ මෙහෙයුම් සම්බන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපాయ මාර්ගික වැදගත් පිහිටීම සෑමෝම පිළිගන්නවා. මේ පසුබිම ඔස්සේ වඩා තිරසාර ආර්ථික ක්‍රමවේදයක් රටේ ස්ථාපිත කරන්නට අප පදනම් සකස් කරමින් සිටිනවා. දුර්වල ආර්ථික ව්‍යවහාර පවුබර කරගැසීමට පසුගිය වසර පුරා අපට සිදු වුණා. එය අතීතයේ අනුගමනය කෙරෙතු පටු ආර්ථික ප්‍රතිපත්තිවල අහිතකර ප්‍රතිඵලයයි. ඇමරිකානු ඩොලර් බිලියන 11ක් පමණ වූ අපනයන ආදායම පහත වැටෙමින් පවතිනවා. නිමි ඇඟලුම් අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 5ක මට්ටමක හිර වෙලා GSP ප්ලස් සහන යළි ලබා ගැනීම සඳහා අප අයදුම්පත් ඉදිරිපත් කරේ. ඒ ඔස්සේ නැවතත් ඇඟලුම් කර්මාන්තයේ පිබිදීමක් ඇතිකරලීම සඳහායි. ඒ නිසා එන අවුරුද්දයකින් වාසි ගන්න කියලා අපේ ව්‍යාපාරයෙන් අපි ඉල්ලා සිටිනවා. අපිට බල කරන්න සිදු වෙනවා. ලෝක වෙළඳ පොලේ තේ හා රබර් මිල පහත වැටීමත් සමග අපේ කෘෂි නිෂ්පාදන අපනයනය ආදායමත් අඩු වෙලා. වැවිලි ක්ෂේත්‍රයේ සමහර සමාගම් හොඳින් කටයුතු කළත් සමහර සමාගම් දුර්වලයි. මේ නිසා නව ප්‍රාග්ධනය මෙන්ම කාර්යක්ෂම මට්ටමද හඳුන්වා දෙමින් ප්‍රාදේශීය වැවිලි සමාගම් ප්‍රතිව්‍යය කොට උවමනා නම් නව සමාගම් ඇතුළත් කර කාර්යක්ෂම ව්‍යවසාය බවට පරිවර්තනය කිරීමට අප කටයුතු කරනවා. We will look at the existing regional plantation companies and if necessary, we will also introduce new companies and we may have to eliminate some of the existing companies. ගෙවී ගිය 30 වසරක පමණ කාලයක් තුළ අපේ අපනයන නිෂ්පාදනවල සංයුක්තිය තරඟකාරී වෙළඳපොළට සරිලන ආයුරින් වෙනස් වී නැහැ. තවමත් අපි අපනයන ආදායම් බහුතරයක් උපයාගන්නේ නිමි ඇඳුම්, ඇඟලුම්, තේ, රබර්, මැණික් සහ සංචාරක කර්මාන්ත යන ශ්‍රේෂ්ත්‍රයන්හි පටු අපනයන පදනමක් මතයි. මෙබඳු පටු සීමාවන් තුළ දීර්ඝා තිරසාර ආර්ථික වර්ධනයක් ලබා ගැනීම අසීරුයි. මැද පෙර දිග අපේ ශ්‍රමිකයන් දැඩි වෙහෙස මහන්සියෙන් උපයන ආදායම් පිළිබඳද අවිනිශ්චිත භාවයක් පැන නැගී තිබෙනවා. දැන් කලක් තිස්සේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වී තිබීම නිසා සෞදි අරාබියා වැනි රටවල් තමන්ගේ රටවැසියන්ට පවා ගෙවන වැටුප් අඩු කිරීමට සිදු වී තිබෙනවා. මේ මැද පෙර දිග සේවය කරන ලාංකේය ශ්‍රමිකයන්ට අලුතෙන් එල්ලවන අභියෝගයක්. ගෝලීය ආර්ථික කඩා නොවැටීම පවත්වාගෙන යාම සඳහා අරගලියක යෙදෙන පසුබිමක දේශීය ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් පවත්වාගෙන යාමටත් ආර්ථික ගතිකයන්ගෙන් වෙනස් වීම මාධ්‍ය සාර්ථකව ඉදිරියට යෑමත් ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මෙහිදී මෙරට සහ පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉදිකිරීමේ කර්මාන්තය ආයෝජනය කරන මෙන් අප දිරිමත් කරා. මේ නිසා ඉදිකිරීමේ ශ්‍රේෂ්ත්‍රයේ පිබිදීමක් ඇති වුණා. ලෝකයේ අපේ රට ගැන තිබෙන ප්‍රතිරූපය දියුණු වීමත් සමග සංචාරකයන්ගේ පැමිණීම සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. දශකයක් පුරා අපේ වෙළඳපොළ ගැන නොතකා සිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගුවන් සේවා සහ හෝටල් සමාගම් නැවතත් මෙරටට පිවිසෙන්නට පටන් අරගෙන තිබෙනවා. සාර්ථකත්වය සඳහා ඉහළ වර්ධන වේගයක් අප පවත්වාගෙන යා යුතුයි. එමගින් අපනයන මෙන්ම දේශීය ඉල්ලීමද ඉහළ නංවාගත හැකිය. වේගවත් සංවර්ධනයේ හේතුවෙන් රජයේ ආදායමද ඉහළ යනවා. මා පසුගිය වසරේද සඳහන් කළ පරිදි රජයේ ආදායම් පහත වැටීම ආ වාණිජයනයි උපරිම මට්ටම දක්වා ඉහළ නැංවීම නිසා ආර්ථික වර්ධනයට බාධා සිදු වුණා. අපනයන ශ්‍රේෂ්ත්‍රයේ ඉහළ වර්ධනයක් සඳහා විශාල ප්‍රාග්ධන සැපයුම් සහ මහා පරිමාණ ආයෝජන අවශ්‍ය වනවා. වඩාත් වර්ධනීය ප්‍රතිඵල ලබා ගැනීමට නම් නව තාක්ෂණ සොයා ගැනීම, නවීන කළමනාකාර දත්ත ක්‍රමවේදයන් හා යවත්කාලීන වෙළඳපොළ තොරතුරු ආදියෙන් සන්නද්ධ විය යුතු වෙනවා. 1980 ගණන්වලදී තම නිෂ්පාදන කර්මාන්ත සේවාවන් බැහැරින් ලබා ගැනීම වඩාත් සුදුසු බව ජපානය කල්පනා කරා. ඔවුන් තීරණය කළේ මෙහෙයුම් කටයුතු තායිලන්තයේ හා ශ්‍රී ලංකාව වෙත ගෙන යන්නයි. ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාවක් සැකසීම පිණිස ජපන් දූත පිරිසක් 1983 දී මෙහි පැමිණියා. ඔවුන් මේ රටට ගොඩ බැස්සේ 83 කළු ජූලිය ඇනබනත් සමගමයි. මේ නිසා අපේ අවස්ථාවන් අහිමුණ. තායිලන්තයට ජපානයෙන් තායිලන්තයට ඇමරිකානු ඩොලර් බිලියන 50ක ජපන් ආයෝජන ලැබුණා. අපි එක්ක බෙදාගන්න තිබුණ එක. තායිලන්තයේ තවත් ආයෝජන සිදු කර නොහැකි බැවින් ඇමරිකානු ඩොලර් බිලියන 13ක ජපන් ආයෝජන මැලේසියාට යොමු කෙරුණා. එදා අපේ රටේ කෝලහල යුද්ධයෙන් අපිට ඇති වුණ හානි. මා කර්මාන්ත ඇමතිරේස පත් වූ පසු කාර්මිකරණ ප්‍රවර්ධනය සඳහා සැලකිල්ල යොමු කළා. ඒ වන විට වියට්නාමයේ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයට පිවිසුනා පමණයි. උපදෙස් සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියා. එහෙත් අවාසනාවකට යුද්ධය පැතිරියෑම නිසා 1997 වන විට කාර්මික කරන වැඩපිළිවෙල අතහැර දමන්ට අපට සිදු වුණා. අපේ වියදම් වෙනත් අතකට අපි යොමු කරා. වියට්නාමය කාර්මිකකරණයේ ඔස්සේ ඉදිරියටම ගෙන ගියා. 1990 දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් වෙද්දී වියට්නාමයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.4යි. මේ 1990 25 වසරකට පසු අද තත්ත්වය කුමක්ද? ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10යි. වියට්නාමයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 162යි. මේ ආදායමෙන් බහුතරයක් ඔවුන් ලබා ගත්තේ නිෂ්පාදන කර්මාන්තවලිනි. 2003 දී මා අග්‍රමාත දුරය දරන අවධියේදී යුරෝපා හවුලේ GSP ප්ලස් තීරුබදු සහන සඳහා අයදුම් කළා. එම අයදුම් පත පිළිබඳ සාකච්ඡා නිමකලේ චන්දිකා කුමානතුංග ජනාධිපතිනිය විසින්. ඒ අතර බංගලාදේශයේත් යුරෝපීය වෙළඳපොළේ GSP සහනය භුක්ති විඳීමේ අවස්ථාව ලබා ගත්තා. 2010 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබූ GSP ප්ලස් සහනය අහිමි වුණා. 2003 දී අපේ රෙදිපිලිස ඇඟලුම් කර්මාන්තයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක් පමණ වුණා. ඒ වසරේ බංගලාදේශයේ රෙදිපිලිස ඇඟලුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.2යි. 2015 වන විට අපි රෙදිපිලිස ඇඟලුම් අපනයනයේ කර්මාන්තයේ ඇමරිකානු ඩොලර් බිලියන 4.8ක් උපයද්දී බංගලාදේශය ඇමරිකානු ඩොලර් බිලියන 26.6ක් උපයනවා. දුප්පත්කමින් ආ පසුගාමීත්වයේ මිදී ඉදිරියට යන සංවර්ධිත රටක් බවට පත්වෙන්න නම් අපේ වර්ධනය වේගවත් කරලීමට පාදක වන මහා පරිමාණයේ ඍජු විදේශ ආයෝජන මෙරටට ඇදගත යුතුයි. අප සියලු දෙනා අවබෝධ කරගත යුතු සත්‍යය එයයි. රැකියා උත්පාදනයට දායක වන ආයෝජන දිරිමත් කරලීමේ පරිසරයක් අප සකස් කරන්නේ ඒ නිසායි. ව්‍යාපාර ඇරඹීමට හරස්වන නොයෙකුත් රෙගුලාසි සහ බාධක සියල්ල ඉවත් කරන්නේ ඒ නිසයි. ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි බල සම්බන්ධතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආජකයන්ගේ සුරක්ෂිතතාවය, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළඳාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොලොත් ව්‍යාපාරයේ සමතයකට පත් කිරීම, රැකියා වෙළඳපොළ රෙගුලාසි ආදී ශ්‍රේෂ්ඨ ගණාවක් සඳහා අපි ඇති ප්‍රශ්න දිහා අවධානය යොමු කරලා විසඳුම් ලබා දෙනවා. ඒ අවස්ථාවලදී වෘත්තීය සමිති සමගත් අපි සාකච්ඡා කරනවා. මෙයට අමතරව ආයෝජන සඳහා අවශ්‍ය සියලු අනුමැතියන් එක් කවුන්ටරයකින් ලබාගත හැකි පරිදි නව නීති සම්පාදනය කරනවා. රටක ව්‍යාපාර කිරීමේ පහසුව සංසදාත්මකව ඇගයීමට ලක් කරන ලෝක බැංකුවේ දර්ශකයක් තිබෙනවා. Doing Business Index නමින් හඳුන්වන මේ දර්ශකයේ ඉහළින්ම තිබෙන රටවල් 70 අතරට ශ්‍රී ලංකාවද 2020 වන විට පත්කිරීම අපේ ඉලක්කයයි. මේ ශක්තිමත් පදනම මත ඉන්දියන් සාගරයේ සංවිධාන සහ ව්‍යාපාර ශක්තිය සතු කේන්ද්‍ර ස්ථානයක් බවට පත්වීමේ සැලසුමට අප මුල පුරා තියෙනවා. ඒ අරමුණ පෙරදැරි කරගනිමින් කලාපයේ විවිධ රටවල් සමග පහසුවෙන් සම්බන්ධ වීම සඳහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වරාය තුනක් සංවර්ධන කාර්යයන් අප ආරම්භ කර තිබෙනවා. ප්‍රාග්ධන දීමනා කැපිටල් එලාවන්ස් සර්සා අඩු බදු ක්‍රමවේදයකින් ලෝ ටැක්ස් රෙජීම් පදනම් කරගත් ආයෝජනය දිරිගැන්වීම හඳුන්වා දෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර අයවැය යෝජනාවලින් ඉදිරිපත් කරනවා. The Minister of Finance will give the details of the capital allowances and the low tax regime for all direct investment for new employment creation. එසේම ආනයන සහ අපනයන පාලන පනත වෙනුවට නව පනතක් හඳුන්වා දෙනවා. එය සිංගප්පූරුවේ ආනයන හා අපනයන රෙගුලාසි පනත සහ උපායමාරික භාණ්ඩ පාලන පනතට සමකල හැකිය. අපේ දේශීය ව්‍යවසායකයන්ටද මෙහිදී විශාල කාර්යභාරයක් තිබෙනවා. දේශීය ව්‍යවසායකයන්ගේ වගකීම බාර ගන්නට ඕන. ඔවුන්ට තරඟකාරීත්වය වැඩි දියුණු කොට අපනයන නිෂ්පාදන ඉහළ නැංවිය යුතුයි. ඇත්ත වශයෙන්ම දේශීය වෙළඳපොළ පමණක් නෙමෙයි දැන් විදේශ වෙළඳපොළ දිහා ඒගොල්ලෝ අවධානය යොමු කළ එකට ඇතුල් විය යුතුයි. මේ සමග නව රැකියා අවස්ථාවන්ද බිහි වෙනවා. මෙතැනදී දේශීය ව්‍යවසායකින් දිරිමත් කිරීමෙන් ඔවුන්ට ගෝලීය තරඟකාරීත්වයට එක්වීමට අවශ්‍ය සහාය ලබා දීමට අපි වෙළඳපොළ වෙළඳ ගැලපුම් පැකේජයක් ට්‍රේඩ් ඇඩ්ජස්ට්මන්ට් පැකේජයක් හඳුනා දෙනවා. අලුත් යන්ත්‍ර උපකරණ ලබා ගැනීම සඳහා ලබා දෙන ප්‍රාග්ධමන දීමනාවන්ද ඊට ඇතුළත්. So they can also get the benefit of capital allowances for new equipment and machinery. මේ ආකාරයෙන් දේශීය විදේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නේ අප මුහුණ දී ඇති ප්‍රධාන අභියෝග දෙකක්. එනම් පෞද්ගලික අංශය කරන අඩු ආයෝජනය සහ රජයේ මුහුණ දී සිටින විශාල ණය ප්‍රමාණය යන අභියෝගය ජය ගැනීම සඳහායි. ඔබ හොඳින් දන්නා පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මාත් ගෙවි ගිය වසර පුරා කීප අවස්ථාවක විදේශයන්හි සංචාරය කරමින් අප රට පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය කළ අප මේ උත්සාහයන්ගේ ප්‍රතිඵල දැනටමත් දැක්විය හැකි. ඉතා මෑතදී මා බ්‍රසල්ස් නුවරට ගිය අවස්ථාවේදී යුරෝපා කොමිෂමේ ඉහළ නිලධාරීන් 2017 ජනවාරි සිට මාර්තු හෝ මැයි මාසයේ සිට GSP Plus සහන නැවතත් ලංකාවට ලබා දෙන බවට හැඟීම් කරා. ජපාන් ශ්‍රී ලංකා පරිපූර්ණ සහයෝගතාවයේ සම්බන්ධීකරණය සඳහා ජපාන් අගමැතිතුමා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කර තිබෙනවා. අපේ අපනයනය සඳහා නව වෙළඳපොළවල් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තවත් වෙළඳපොළ ගිවිසුම් තුනක් පිළිබඳ අප සාකච්ඡා කරමින් සිටිනොයි. ඉන්දියාව සඳහා එක්කා ගිවිසුම, චීනය හා සිංගප්පූරුව සමග ද්විපාක්ෂික වෙළඳ ගිවිසුම. මේ විශාල ආර්ථික කලාපයන් ඔවුනොවුන්ගේ දේශීය වෙළඳපොළ ආධිපත්‍ය පවත්වාගෙන යාමට වෙහෙස වෙනවා. ඒ වෙළඳපොළවල් අතීතයේ අපේ සම්ප්‍රදායික ව්‍යාපාර කටයුතු සඳහා විවෘතව තිබුණ බවත් අප මතක් කළ යුතු නෑ. අප බොහෝ දෙනෙක් සිටුවේ හම්බන්තොට වරායට සහ මත්වෙල ගුවන් තොටුපළට ලබාගත් අතිවිශාල ණය ප්‍රමාණය අපේ ඉදිරි පරම්පරාවලට ගෙවන්ට සිදුවෙන ඇතයි කියලා. මේ ණයගත්තයත් සැලසුම් කළා තිබුණේ එහෙමයි. ඒත් අපි මේ தත්ත්වය වෙනස් කරන්න මහන්සි වුණා. මේ ණය හිලව් කිරීමට හිමිකාරීත්වයේ කොටස් ලබා දෙන ක්‍රමවේදයක් හම්බන්තොට වරාය සහ මත්වෙල ගුවන් තොටුපළ වෙනුවෙන් අපි සකස් කළා. ඒ දෙකම රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාරසේ පවත්වාගෙන යාමට ඒ ඔස්සේ අවකාශ ලැබෙනවා. චීන සමාගම් මේ ක්‍රමවේදය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනය කරන්න දැඩි උනන්දුවක් දක්වනවා. වරාය හා ගුවන් තොටුපළ වෙනුවෙන් ගෙවන්ට ඇති ඉතිරි ණය පියවන්නට අපට ශක්තිය තියෙනවා. ඒ නිසා හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළේ ණය අපේ දරුවන්ට පිට පැටවෙන්නේ නැති බවට සහතික විය හැකි. අපේ අනාගත පරම්පරාව විතර නෙමෙයි අපිටවත් ඒක ගෙවන්ට උවමනා නැහැ කියලා මේ අවස්ථාවේදී කියන්න පැමිණි. ඒ වගේම හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් හා නාවික සේවා කේන්ද්‍රයක් බවට පත්වීමේ වාසියද අපිට ඉතිරි වෙනවා. අපිට නැති වෙන්න තිබුණේ ඩොලර් බිලියනයක් අද අපි ඉතිරි කරගෙන තිබෙනවා. ඒ නිසා අපේ ණය බර අඩු වෙනවා කියලා අපි කියන්න කැමතියි. වරායක් තියෙනවා. අද වරායක් තියෙනවා නැවු නෑ. දැන් වරායක්ක නැවු තියෙනවා, ගුවන් තොටුපළ එක්ක ගුවන් යානා තියෙනවා. වටේ හැම එක්කෙනාටම රැකියා තියෙන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නේ. චීනය, කොරියාව, ජපානයේ රටවල් ආයෝජකයන් ඒක මම යෝජනා කරේ. යනි පුබුදමු ශ්‍රී ලංකාවේ මම යෝජනා කරේ. දැන් අපි කිව්ව හැටියටම අක්කර 15,000ක් විතර චීන ආයෝජකයන් වෙනුවෙන් හම්බන්තොට වෙන් කරනවා. හම්බන්තොට මොනරාගල ඒ ප්‍රදේශයේම දියුණු වෙනවා. අලුත් දියුණුවක් ඇති වෙනවා. අපි හදනකොට අපි ගෙවලා නෑ සල්ලි අරගෙන වැඩේ කරන්න. චීනය අපි චාක්කුවට සල්ලි දාන වැඩ කරන්න. සාක්කුවේ සල්ලි අයින් කරන්න. චීනය කොරියාව හා ජපානය රටවල්වල ආයෝජකයෙන් ආයෝජකයේ මේ ආර්ථික ප්‍රවර්ධන කලාපය මෙන්ම දිවයිනේ වෙනස් ස්ථානවල කර්මාන්ත ඇරඹීම කැමැත්ත පළ කර තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ, නුවර මධ්‍යම පළාත වගේ තැන්වලට අවධානය යොමු කරලා තියෙනවා. ඔවුන් ඒ කර්මාන්ත කලාපවල නිපදෙන නිෂ්පාදන යුරෝපයට, චීනයට, ජපානයට, එක්සත් ජනපදයට මෙන් ඉන්දියානු සාගරය වටා තිබෙන බොහෝ රටවල්වලට මෙහි සිටි අපනයනය කරන්නට හැකි වෙනවා. මැද පෙර දිග සිට ඉරානය, අෆ්ගනිස්ථානය, පකිස්ථානය, ඉන්දියාව, බංගලදේශය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූර, ඉන්දුනීසියා දක්වා රටවල් තුළ බිලියන 2කට වැඩි ජනසංඛ්‍යාව දැනට සිටිනවා. 2050 වන විට ඒ සංඛ්‍යාව බිලියන 3කට දක්වා වැඩි වෙනවා. අපේ සංවර්ධන උපාය වන්නේ ඉන්දියන් සාගරයේ මේ දැවැන්ත වෙළඳපොළ සමග ගනුදෙනු කිරීමයි. මේ සඳහා ඉවත කී රටවල ආණ්ඩු සමග වෙළඳ ගිවිසුම ඇතිකර ගැනීම අපගේ බලාපොරොත්තුවයි. මේ අතරම අනාගතයේ පොදු සහ පුද්ගලික අංශයන්හි සංවර්ධන වෑයම සඳහා පදනව සැකසෙන ප්‍රධාන සංවර්ධන කවුළු දෙකක් අප රටේ තුළ නිර්මාණය කිරීමට දැන් මූලිකත්වය ගෙන තිබෙනවා. අපේ සංවර්ධන යෝජනා සියල්ලම සලකා බැලුවම කවුරු දෙකකට වැටෙනවා. එක එක අමාත්‍යාංශයෙන් ගෝලීය අගය දාමයන් සමග වේගවත් හා ආරක්ෂක සම්බන්ධකම් ඇතිකරගත හැකි සාධනීය ව්‍යවසායන්ට අවශ්‍ය සංවිධානාත්මක සහ යටිතල පහසුකම් සම්බන්ධීකරණය මෙම කවුළු හරහා සිදු කරනවා. මෙම ක්‍රියාදාමයට ශ්‍රී ලංකාව මුල පුරන්නේ පළවෙනි වතාවටයි. මෙම සංවර්ධනයේ කවුරු දෙක දිවයිනේ මෝසන්සුලම් වැසි දෙකෙන් පෝෂණය ලබන ප්‍රදේශ දෙකට සම්බන්ධ වෙනවා. නිරිත දිග කවුළු කොළඹ මහනුවර අධිවේග මාර්ගය හා දක්ෂිණ අධිවේග මාර්ගයේ කේන්ද්‍ර කොටගෙනයි නිර්මාණය වෙන්නේ. ගෝලීය අගය දාමයන්ට අදාළ ලොකුම ඉබෑ ඇත්තේ මේ කලාපේ. එයට හේතුව කටුනායක ගුවන්තොටුපළ සහ කොළඹ වරාය පිහිටා තිබීමයි. අපේ අරමුණ වන්නේ මෙගාපොලිස් සංවර්ධන අධිකාරිය පිහිටා මිලියන 8ක ජනගහන ජනකායකට ජීවත් විය හැකි බස්නාහිර මහා නගර කලාපයක් ඇති කිරීමයි. චීන සමාගමක් විසින් කොළඹ වරායට යාබදව ගොඩකර නිර්මාණය කර බිම් ප්‍රදේශයේ නව මූල්‍ය නගර කේන්ද්‍රයක් ඇති කිරීමයි. දැන් අපි මේ ගැන කතා කරන ගමන් අපේ ඇමතිවරුත් ඒ එක්කම ක්‍රියා කරනවා. දැන් බලන්න වයඹ සංවර්ධන අමාත්‍යාංශයෙන් වයඹ පස් අවුරුදු සංකේත සැලැස්ම දැම්ම ඉදිරිපත් කළා තියෙනවා. අන්න එහෙම ලෑස්ති වෙනවා ඒ ප්‍රදේශයෙන්. මොකද එතන කියන්නේ ගෝලීය අවස්ථා පුළුල් කිරීම වයඹට. අන්න එහෙම හිතලා අපේ ඇමතිවරු වැඩ කටයුතු කරගෙන යනවා. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ මහනුවර අධිවේග මාර්ගයට හා මත්තල හරහා දක්ෂිණ අධිවේග මාර්ගයට සම්බන්ධ කිරීමේ මධ්‍යම කඳුකරය පුරා පැතිරෙන අනුආර්ථික කවුලුවක් නිර්මාණය කිරීම බලාපොරොත්තු වෙනවා. එහෙනම් නුවරඑළියයි බදුල්ල එක පැත්තකින් කොළඹටත් අනිත් පැත්තෙන් හම්බන්තොටත් සම්බන්ධ වෙන්න පුළුවන් විශාල වැඩසටහනක් තියෙනවා. ඒකෙන් වාසිය අපි ගන්න ඕනේ. මේ කවුලුව තුළ වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම, තේ වගාව නගා සිටවීම, කෘෂිකර්ම නවීකරණය, සංචාරකා සේවාංශයටද ප්‍රමුඛත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දෙවනි සංවර්ධන කවුලුව ඊසාන දිග සංවර්ධන කවුලුවයි. එය තිරුකුණාමල වරාය හා රජරට යාකරමින් මඩකලපුව සහ යාපනය සම්බන්ධ කරනවා. මොරගහකන්ද හා මල්වතුව ජලාශ ව්‍යාකෘතිය තනා නිම කිරීම සමග මේ ප්‍රදේශයන් නව යුගයක් උදා වෙනවා. ගෝවිතැන් සඳහා වැඩිපුර ඉඩම් එදවිය හැකිවනවා. එසේම අපේ පෞරාණික පොළොන්නරුව හා අනුරාධපුර දෙනුවර නවීන නාගරික ප්‍රදේශ ලෙස සීරුවේ දියුණු කිරීමේ පදනම මේ සමග සැකසෙනවා. තිරුකුණාමලය ලෝක ප්‍රමිතියට පත් වූ වරාය නගරයක් ලෙස දියුණු කරනවා. බෙංගාල බොක්කේ විශේෂයෙන්ම නායක කටයුතු වලට ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් කරන්න. මුලතිව්වා කිලිනොති ප්‍රදේශවල නව නිවාස හා වෙනත් යටිතල පහසුකම් නැවත ඉදිකිරීමට ඉහළම ප්‍රමුඛ ස්ථානය අපි ලබා දෙනවා. තිරසාර සංවර්ධනය. ආර්ථික උත්තේජනය හා පුද්ගල ආදායම් ඉහළ නැංවීම සඳහා අපි ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ සමගම හැම පුරවැසියෙකුටම නිවාසයක් හිමිකර ගැනීම ඇතුළුව සමාන අවස්ථා හිමිවන අයිතිවාසිකම් ආරක්ෂා වන සමාජයක් ස්ථාපිත කිරීමටද අප සැලසුම් කරනවා. ග්‍රාමීය නිවාස ණය වැඩසටහන, නාගරික පුනජීවන නිවාස වැඩසටහන, වතු නිවාස වැඩසටහන සහ නැවතත් පදිංචි කරවීමේ වැඩසටහන ආදී හරහා විශාල ජන සංඛ්‍යාවට නිවාස හිමිකර ගැනීමට අවස්ථා ලැබෙනවා. අපේ සැලැස්ම වන්නේ නගර හා ඒ ආසන්නයේ සිටින මධ්‍යම පාන්තිකයන් නිවාස ලක්ෂ 5ක් ඉදිකිරීම සහ නගරවල සිටින අඩු ආදායම් ලාභීන්ට නිවාස 65,000ක් ඉදිකිරීමට ඉඩ සැලසීමයි. එයට සාමාන්තරව ගැටුම් පැවති ප්‍රදේශයන්හි අවතැන් වූවන්ට නිවාස ඒකක 65,000ක් ඉදි කරනවා. වතුකරේ නිවාස අවශ්‍යතාවයෙන් 65%ක් 2020 වන විට සපුරාලීම අපේ ඉලක්කයයි. 2015 සැප්තැම්බරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරගත් තිරසාර සංවර්ධන ඉලක්කවලට අපේ රජයේ මුළුමනින්ම කැප වී සිටින බවද මෙහි මා අවධානය කරන්නට කැමතියි. අපේ ආර්ථිකයේ කර්මාන්ත සේවා සහ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ මේ මූලධර්මවලට අනුකූලවයි. උදාහරණයක් හැටියට ආර්ථික ප්‍රවර්ධන කලාපයන් ලෙස දකුණේ අක්කර 15,000ක් දියුණු කරන විට භාවිතයට නොගන්නා ඉඩම්වල වන වගා කිරීමට අප කටයුතු කරනවා. අපේ වන ආරක්ෂා කරන්නට ඕනේ වනාන්තර. එසේම අපේ ප්‍රධාන නගරවල කැලි කැසල ඉවත් වීමේ දැවැන්ත අභියෝගයට තිරසාර විසඳුම් දීමට කටයුතු කරනවා. දහස් ගණන් ජීවත්වලට හිරිහැරයක් වූ බරපතල ප්‍රශ්නයකට පසුගිය රජයෙන් කිසිදු පිළියමක් යොදා තිබුණේ නැහැ. දිවයිනේ දැනට ආරක්ෂිත පානීය ජලය නොමැතිව වෙසෙන සියලුම ප්‍රජාවන්ට මේ පහසුකම් ලබා දීමට අපි සැලසුම් කරනවා. එසේම බැහැලා යන ජලය යලි පිරිසිදු කරලීමේ වැඩසටහන් සඳහා අපි පූර්ණ සහාය ලබා දෙනවා. අපි ස්වාභාවික දායාදයන් සහ සුන්දරත්වය ගැන ඉතිහාසයේ මුළුල්ලේම මේ රටා විදේශිකයන් මහත් ප්‍රශංසාව සඳහන් කර බව අප දන්නවා. අප සියලු සංවර්ධන කාර්යයන් කරන්නේ ස්වාභාවික උරුමයන් සියල්ලම ආරක්ෂා කරගනිමින්. අපේ ජාතික රජය මගින් අප ගොඩනගන්නේ සැමටම අස්වැන්න ලැබෙන ආර්ථිකයක්, සැමටම සංවර්ධන ප්‍රතිලාභී ලැබෙන ප්‍රවර්ධනය කරන ආර්ථිකයක්, සැමට මිතුරු ආර්ථිකයක්, සැමට වාසිදායක ආර්ථිකයක්, තිරසාර සංවර්ධනයට මං සැලසෙන ආර්ථිකයක් කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. අප බලාපොරොත්තු වන්නේ තිරසාර සංවර්ධනයට පදනම් සකසන නීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා අවශ්‍ය රාමුව සහ ක්‍රමවේදයන් සැපයීමට තිරසාර සංවර්ධන සභාවක් ළඟදීම නීතියෙන් පිහිටනවා. තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස මා මේ හඳුන්වන්නට කැමතියි. පළමුවෙනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයේ උනේ ජනාධිපති ජයවර්ධන මහත්මයා විසින් ආරම්භ අරමුණ ලද වෙළඳපොළ ආර්ථික ක්‍රමයයි. දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණයේ ක්‍රියාත්මක කළේ ජනාධිපති ප්‍රේමදාස මහත්මයායි. තෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණය සඳහා අප පදනම් කරගන්නේ බහු ප්‍රවේශ ආර්ථික සම්බන්ධතා හරහා ගෝලීය අගයදාමයන් වෙත සම්බන්ධතා ඇතිකර ගැනීම සහ වෙළඳ වර්ධනයේ ඉහළ නංවා ගැනීමයි. සුදුසුකම් ඇති පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ වෘත්තීයමය හැකියාවන් අනුව ඉහළ වැටුප් ලැබෙන රැකියාවනි. ඒ නිසා අඩු වැටුප් නිෂ්පාදන පදනම් කරගත් ආර්ථිකය අප තවදුරට රැඳී සිටින්න බෑ. We are middle income economy and I want to tell the private sector, therefore we can't be paying the wages of a low income economy. If you are a middle income economy, our wages must match that of a middle income economy. අපි සිදු කරන මේ ප්‍රතිසංස්කරණ නිසා රැකියා දසලක්ෂයක ඉලක්කය සපුරා ගන්න පුළුවන්. ඒ නිසා මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. ගොවීන් සමෘද්ධිමත් වෙනවා. සෑම දරුවෙක්ටම අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. අපේ අවසාන ඉලක්කය රටේ හැම පුරවැසියෙකුටම ඉසුරු බර හෙට දවසක් බිහි කිරීමයි. හැම පුරවැසියෙක්ම පොහොසත් ජාතියක ප්‍රතිලාභ විඳින දැක්ම අපේ අපේක්ෂාවයි. එසේම සියලු මූලික අයිතිවාසිකම් භුක්ති විඳින සමාජයක් බිහි කිරීමයි. මෙහිදී කාන්තාවන්ගේ පූර්ණ සහභාගිත්වය ලබා ගැනීමට අප ක්‍රියා කරනවා. එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන්ට සමාජයෙන් කොටස්කරුවන් ලෙස සිය ජීවන ඉලක්කය සාමාන්‍ය පරිදි සපුරාගත ඇති පරිසරයක් අපි සකසනවා. ව්‍යාපාර අංශයේ ප්‍රමුඛතා ගෝලීය අගය දාමයට තවදුරටත් සම්බන්ධ විය හැකි ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් අපේ රටේ තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය, ආ වාණිජ කෘෂිකර්මාන්තය දැන් වර්ධනය කළ යුත්තේ මේ ක්ෂේත්‍ර හරහා වැඩි වැටුප් ලැබෙන රැකියා අවස්ථා තරුණ තරුණයන්ට උදාකර ගත හැකි බැවිනුයි. රාජ්‍ය අංශයට වැඩි බරක් නොතබමින් නිපුණ පුද්ගලයන් හා ව්‍යවසායන් වැඩියෙන් සම්බන්ධ කර ගනිමින් සිදු කරන අපේ ආර්ථික කුළුගැන්වීම් මොස්සේ පෙරකී ක්ෂේත්‍ර තුන ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය හා වාණිජ කෘෂිකර්මාන්තය වඩ වඩාත් පුළුල් කරනවා. ඩිජිටල් ආර්ථිකය ලංකාවේ ඕනෑම තැනක වෙසෙන සියලු පුරවැසියන්ට දැරිය හැකි මට්ටමක ආරක්ෂිත අන්තර්ජාල පහසුකම් ලබා දීමට අපි පියවර ගන්නවා. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ දේශ සීමා බාධක ඉවත් කරනවා. එවිට මුදල් නෝට්ටු හුවමාරු නොවන විද්‍යුත් ගණදෙනු අපි ඉදිරිමත් කරනවා. ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නව විෂය නිර්දේශයක් පාසල් සිසුන්ට හඳුන්වා දෙනවා. විද්‍යුත් වාණිජ ව්‍යවසායකයන්ට අත දෙන අතරම සයිබර් ආරක්ෂක සුපරීක්ෂණය සහ ප්‍රතික්‍රියා පිළිබඳ පුහුණුවද ලබා දෙනවා. රජයට හිමි ව්‍යාපාර ප්‍රතිසංස්කරණය පොදු වාණිජ ව්‍යවසාය මණ්ඩලයක් නීතියෙන් පිහිටුවීමට අපි කටයුතු කරනවා. ඒ හරහා රාජ්‍ය හිමිකාරත්වය සහිත සියලු ව්‍යාපාර ආයතන වාණිජ මට්ටමින් වඩාත් කාර්යක්ෂම පාලනය කරනවා. රජයට හිමි ව්‍යාපාර කොටස් මහජන ධනභාරය හරහා රටේ මහජනයාතා වෙනුවෙන් ආයෝජනය කරනවා. මූල්මය අන්තර්ග්‍රහණය ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් 2016 වසර මුලදී නීති පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ග්‍රාමීය ශුද්ධ මූල්‍ය කටයුතු සඳහා නීතිමය රාමුවක් ලැබී තියෙනවා. මේ රටේ ග්‍රාමීය ජනතාවට වැඩිපුර ණය පහසුකම් ලබා දීමේ අරමුණෙන් විදේශ ශුද්ධ මූල්‍ය ප්‍රභාවයන් සමග සම්බන්ධතා පිහිටවාගෙන යනවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට ණය ලබා දීම සඳහා දැනටමත් ජාතික ප්‍රතිපත්තිය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ රුපියල් බිලියන 5ක ප්‍රතිපදානයක් වෙන්කොට තිබෙනවා. මහා බැංකුව විසින් ජාතික මූල්‍යමය අන්තර්ග්‍රහණයක් පිළිබඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කරමින් සිටිනවා. ග්‍රාමීය සංවර්ධන බැංකුව වඩාත් සවිමත් කිරීම අපේ එක අරමුණයි. කුඩා හා මධ්‍යම පරිපාලනයේ ව්‍යාපාරිකයන්ට සහන කොන්දේසි මත ණය ලබා ගැනීමට ග්‍රාමීය සංවර්ධන බැංකුවලින් විශාල අනුග්‍රහයක් ලැබෙනවා. මහා බැංකුවේ මෑතදී පිහිටන ලද ප්‍රාදේශීය දෙපාර්තමේන්තු හරහා මේ ග්‍රාමීය සංවර්ධන බැංකුවලට වැඩි අධීක්ෂණයක් ලැබෙනවා. අපට ඕන වී ඇත්තේ බැංකු සමග ගනුදෙනු කිරීම පුරුද්ද ප්‍රවර්ධනය කරන අතර නව ව්‍යාපාරික අවස්ථා දිරිගැන්වීමයි. සංචාරක අපේ අරමුණ ඉහළ අගයක් සහිත ප්‍රමාණයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි. සංස්කෘතික උරුමයන්, වනජීවයන් හා පරිසර පදනම් කර ගනිමින් සියලු පළාත් සංචාරක පරාදීසයන් බවට පත්කිරීමේ සැලසුම් සකසා තිබෙනවා. ලෝක සංචාරයන්ට කදිම සංචාරක අධ්‍යක්ෂින් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. මේ ගැන සැලසුම් තව මාසිකින් දෙකකින් ඉදිරිපත් කරන නිසා ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නේ මගේ මිත්‍ර ඇමතුමාට විශාල කාර්යභාරයක් තියෙනවා මේ වැඩ කටයුතු කරන්න. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය නවීකරණය කිරීම. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය දෙවැන්ත ශ්‍රේෂ්ඨ දෙකක්. මේවා නවීකරණය කිරීමට අඩුතරමින් දශකයක කාලයක් ගත වෙනවා. ග්‍රාමීය නවීකරණ මණ්ඩලයක් පිහිටවීමට අප අදහස් කරනවා. ප්‍රථමයෙන් ධීවර හා සත්ත්ව පාලන විශේෂයෙන්ම කුකුල් පාලන කර්මාන්තයන් දියුණු කිරීමෙන් අපනයන වෙළඳපොළක් දිනා ගැනීමට අප අදහස් කරනවා. මේ අංශ දෙකට තමයි පළමුවෙන්ම අපේ අවධානය යොමු වෙන්නේ. තේ හා රබර් කර්මාන්තය දැනට මුහුදෙනී තිබෙන අභියෝග හා ගැටළු අප සමීපව අධ්‍යයනය කරනවා. ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරිය නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අතර ඉතාම වැදගත් හා තීරණාත්මක පුරක වන්නේ අලෙවිකරණයයි. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය සඳහා ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරියක් පිහිටවනවා. කෘෂි නිෂ්පාදනයන් නෙලා ගැනීමෙන් පසු සිදුවන හානිය අවම කිරීමට පළාත් මට්ටමින් ශීතගාර පහසුකම් හා වෙනත් ඇටතල පහසුකම් වැඩි දියුණු කරනවා. සහතික කළ මිලක් ගොවීන්ට ලබා දීමට නම් අස්වැන්නු නෙලන කාලයට ඇතිතරම් ගබඩා පහසුකම් වැඩි විය යුතුයි. මේ වගකීම අලුතෙන් පිහිටන අධිකාරියට පැවරෙනවා. එසේම ගොවීන්ට ඍජුවම තමන්ගේ පළදාව ගෙනවිත් අලෙවි කිරීමට හැකිවන පරිදි දීප්ත ව්‍යාප්ත සතිපොළවල් 250ක් අපි ඇති කරනවා. මානව සම්පත් වැඩි දියුණු කිරීම. දැනුම ආර්ථිකය හා නූතන ලෝකයේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි අපේ අධ්‍යාපන ක්‍රමය විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය වී තිබෙනවා. හුදෙක් විභාග සමත් වෙනවා වෙනුවට රැකියාවලට අවශ්‍ය නිසි කුසලතාව වලින් පරිපූර්ණ උපාධාරීන් බිහි කිරීමේ අදිසි අවස්ථාවයට අපි මුහුණ දෙනවා. ආර්ථික සහ පාලනයේ කාන්තා සහභාගිත්වය වැඩි කිරීම. 2020 වන විට අපේ ශ්‍රම බලකාය කාන්තා සහභාගිත්වය 40% දක්වා ඉහළ නැංවීමට ගත හැකි සියලු පියවර අපි අනුගමනය කරනවා. එසේම කාන්තාවන් විසින් මෙහෙයුම් වන ලබන කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර මගින් අපේ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය කරන විවිධ භාණ්ඩ හා සේවා සැපීමට හැකි වෙනවා. මේ අතර පළාත් පාලන ආයතන මහානද නියෝජිතයන්ගෙන් 25% කාන්තා නියෝජිතයන් විය යුතු බවට දැන් නීතියෙන් අවශ්‍යතාවය තිබෙනවා. අපේ ඉදිරි දැක්ම වන්නේ කාන්තාවන්ගේ ආර්ථිකමෙන් දේශපාලන සහභාගිත්වය ගුණාත්මක වැඩි කර ගැනීමයි. දිවයින පුරා මහජන උද්‍යාන පිහිටවීමට කටයුතු කරන අතර හැම පළාතකම ක්‍රීඩා හා ශරීර සුවතාව සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා. ඔලිම්පික් ප්‍රමිතියට අනුකූලව පිහිනුම් තටාක මෙන් මල්ල ක්‍රීඩා ධාවනපට ඇති කිරීම සැලසුම් කර තිබෙනවා. අපිට වුවමනා ගමේ ඉන්න තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමට එන්න දීර්ඝ කාලීන වැඩසටහන. ඒ පහසුකම් අපි ඒ හැම පළාතකම දිස්ත්‍රික්කයට ලබා දෙන්නයි ක්‍රියා කරන්න කියලා මම කියන්න කැමතියි. අධ්‍යාපනය 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය. වසර 13ක පාසල් අධ්‍යාපන ලැබීම රටේ සියලු දරුවන්ට අනිවාර්ය කරන නව ප්‍රතිපත්තියක් අප හඳුන්වා දී තිබෙනවා. ලබන වසරේදී මේ නියම ව්‍යාකෘති අප ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් පෙළෙන් පසු ඉහළ අධ්‍යාපනය සඳහා යොමු නොවන සිසු සිසුවන් වෙනුවෙන් උසස් ජීවිතීක වෘත්ති අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා. වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය අමතර ගුරුවරුන් උපදේශකයන් බඳවා ගන්නවා. අපේ ඉලක්කය 2019 වෙන විට දිවයිනේ සියලු ගුරු පුරප්පාඩු පිරවීමයි. සියලු පාසල් වලට අනුමත ගුරු සංඛ්‍යාව ඒ වෙන විට ලබා දෙනවා. මේ අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයටත් අවධානය යොමු කරනවා. හැම පාසලකම නියමිත ගුරු සංඛ්‍යාව වෙන වෙනම සැපයීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට අපි ක්‍රියා කරනවා. ස්කූල් බේස් කාඩ් ෆෝල් ද ස්කූල්ස්. මෙතන ඉන්න අපේ ජනාධිපතිතුමත් මේ ඇමති ගොනු ගණනාවක් මේ සභාවේ බොහෝ දෙනෙක් නියෝජනය කරන ගම්බද පාසල්. ඒ ගම්බද පාසල් ගුරු හිඟිය ගැන දන්නවා. අපි එකක් කියන්න කැමති. මේ ආණ්ඩුවත් මේ පාර්ලිමේන්තුවත් තීරණය කරමු අපි ගුරු හිඟයන් නැති පාසල් ක්‍රමයක් මේ රටේ ඇති කරමු. ඒ වැඩ කටයුත්ත අපි කරලා දෙමු. මං කියන්නේ මේ ජනාධිපතිතුමා මට සීමා කරන්න කියලා, අධ්‍යාපන ඇමතිතුමාට සීමා කරන්න කියලා, ආණ්ඩුවට සීමා කරන්න කියලා අපි හැම එකේම බලපානවා. මේ පාර්ලිමේන්තුවයි පළාත් සභා 9යි එකතු වෙලා මේ ඉලක්කයට යමු කියලා මම විශේෂයෙන් කියන්න කැමතියි. ඉගැන්වීමේ ඉහළ ප්‍රමිතිය පවත්වාගෙන යාම සඳහා පාඨශාලා පරීක්ෂණ ක්‍රමයක් යළිත් හඳුන්වා දෙනවා. පාසල්වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා දෙමව්පියන්, ගුරුවරු, ගුරුවරියන් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සමන්විත පාසල් මණ්ඩල පත් කරනවා. එසේම උසස් පෙළ සෑම සිසු සිසුවෙකුටම ටැබ්ලට් පරිගණක බැගින් ලබා දීමේ නියම ව්‍යාකෘතිය අපි ආරම්භ කරනවා. ඒ සඳහා මුදල් අයවැයෙන් වෙන් කරයි. පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සැලකිලිකට ගනිමින් පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙනවා. පෙර පාසල් හා දිවාසුරැකු මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීම. මුල් ළමාවිය සංවර්ධනයේ ඉලක්ක කරගත් පස් අවුරුදු වැඩසටහනක් අප දියත් කොට තිබෙනවා. මේ හරහා පෙර පාසල් අධ්‍යාපනය දියුණු කරන අතරම සෞඛ්‍ය පෝෂණය, මානසික සෞඛ්‍ය අවශ්‍යතා හා ළමා රැකවරණය වැනි සියලු අංශ වෙත නිසි අවධානය යොමු කරනවා. රැකී රක්ෂා, රැකියා අවස්ථා සහ ඒවාට සරිලන කුසලතා අතර නොගැලපීමක් අද අපට දකින්න තියෙනවා. මේ නිසා රැකියා අවස්ථා ලද නොහැකිව ලතවන විශාල තරුණ තරුණියන් සංඛ්‍යාවක් රටේ සිටිනවා. ඒ අතර පුරප්පාඩු පුරවාගත නොහැකි සිටින ආයතන ව්‍යාපාර රාශියද තිබෙනවා. රැකියාවන්ට අවශ්‍ය කුසලතාවන් තරුණ තරුණියන් වෙත ලබා දීම සඳහා අතිරේක පුහුණු අවස්ථා උදා කරනවා. මේ පුහුණු කටයුතු සඳහා රජයේ හා පුද්ගලික අංශයේ සේවාවන් එක්තැන් කර රජයට සම්බන්ධ පුහුණු ජාලය යොදවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. කඩිනම් පුහුණු සහ රැකියා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාකෘති ලෙසින්. පෞද්ගලික අංශයේ පුහුණුවට අවශ්‍ය මුදල් හා පුහුණුවේ දීමනා රජය විසින් දරනවා. රැකියා බිහිකරන්න උවමනා නම් ඒ මුදල් ආධාරත් ලබලා දෙනවා. මෙම ව්‍යාකෘතිය 2017 වසරේදී ආරම්භ කළ 2018 වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ කරුණු මුදල් ඇමතුමා අයවැයෙන් ඉදිරිපත් කරයි. නිවාස මධ්‍යම පන්තිය වැඩ කරන ජනතාව වෙනුවෙන් නිවාස ලක්ෂ 5ක් ඉදිකිරීමට අප ක්‍රියා කරනවා. සහන මිලකට මේ නිවාස අයිතිය ඔවුන්ට ලබා දෙනවා. මේ නිවාස අප ඉදිකරන්නේ පුද්ගලික අංශයේ මූලිකත්වය ඇතිව රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර ලෙසයි. මේ නිවාස යෝජනා ක්‍රම නව නගර කේන්ද්‍ර කොටගෙන නිර්මාණය කරන්නේ තිරසර නාගරිකණය පදනම් කරගෙනයි. එමගින් රජයේ සමාජ ආර්ථික පරමාර්ථයන්ට මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්කයන්ටද ශක්තිය සැපයෙනවා. අයවැය යෝජනා ඔස්සේ මේ වැඩපිළිවෙල පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරනවා. අද අපේ ආර්ථිකයට අවශ්‍ය ඇත්තේ පාලනයක් නොවන නියාමනයක්. ඉසුරු පිරුණු රටක් බවට පත්වීමේ අපේක්ෂාව යථාර්ථය බවට පත්කරගත හැක්කේ ආර්ථිකය වඩාත් නිදහස් කරලීමේ. 1978 හඳුන්වා දුන් පළමු පරම්පරාවේ දූරදර්ශී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා සංවෘත ආර්ථිකයෙන් අපේ රට සිදු පසුබෑම් වළකා ගැනීමට හැකි වුණා. දැන් තුන්වෙනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ කරා රැගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ලංකාව ආසියාවේ නවීන ආර්ථික සාර්ථකත්වයෙන් සංකේතයේ බවට පත් කළ හැක්කේ එම අභියෝගයට එක්සත්ව එක්සිත්ව මුහුණ දෙමින්. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳ වැඩි විස්තර ඇතුළු කොත්පිංචක් අපි ළඟදීම නිකුත් කරනවා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් නැගී සිටින්න ලැබුණු අවස්ථා ගණනාවක් විවිධ හේතු සාධක නිසා අවාසනාවන්ත ලෙස අපට මගහැරී ගියා. නැවත එසේ වන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා වත්මන් ගෝලී ගතිකයන් හා ශ්‍රී ලංකාව සතු ශක්තිහීන අවස්ථා අප අවබෝධ කරගත යුතුයි. ඒ සියල්ලමින්ම ප්‍රයෝජන ගත යුතුයි.
Order please. Leader of the House, the continue.
I propose that we proceed to 1P.
Thank you.
අප සියලු දෙනාටම විවිධ පුද්ගලික මතවාද තිබෙනවා. දේශපාලන අරමුණු තිබෙනවා. නමුත් ඒ සියල්ලටම ඉහළින් අප රට ගැන සිතන්න කියා මා ඔබට යෝජනා කරන ජාතික ආණ්ඩු පදනම මත රට ඉදිරියට රැගෙන යාමේ අවකාශයන් අපි උපරිම ප්‍රයෝජනෙ ගත යුත්තේ නිසා පළවෙනි වතාවට ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා තියෙනවා. අපි අතර තියෙන වෙනස්කම් නැති වෙලා නැහැ. ඒත් අපි එකක් තීරණය කරා මේ අවස්ථාවේදී රට ගොඩ ගන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ දේශපාලන ඒ වගේම කළා වෙන්ව ඉදිරිපත් වෙලා ඡන්දෙට එන්න. අතීතයට චෝදනා කිරීමෙන් පමණක් අනාගතය සරු කරගන්න බැහැ. දුර්වල හා වැරදි සහගත ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීම නිසා අපේ රට මත පැටවී ඇති ණය බර ගැන සුසුම් හෙළූ පමණින් අනාගතය ගොඩනංවන්නේ නැහැ. ඒ නිසා නිවැරදි සැලසුම් සකස් කරගත යුතුයි. උපාය මාර්ග නිර්මාණය කරගත යුතුයි. වෙහෙසීව යුතුයි, කැපවිය යුතුයි. නව ලෝකයේ නව ප්‍රවණතාවන් අධ්‍යයනය කොට ඒ සමග එකට එක තරඟ කර ඇති ශක්තිමත් ආර්ථික පදනමක් අප ගොඩනංවා ගත යුතුයි. ඉතින් මේ පිළිබඳ තවත් කරුණු මුදල් ඇමතුමා එතුමාගේ අයවැය කතාවෙන් ඔබට දැනුම් දෙයි. අපේ රට පමණක් නොව ඊළඟ පරපුරේදී අනාගත ජීවය රඳා පවතින්නේ මේ පදනමේ මතයි. ඒ නිසා අප කෙසේ හෝ මේ ආර්ථික අභියෝගය ජයගත යුතුයි. මේ ගමන් මග ඉදිරියට යා යුතුයි. තිරසාර වර්ධනය හා සාර්ථකත්වය සඳහා කැපවුණු දේශයක වෙසෙන ශ්‍රී ලංකා මාතාවන්ගේ දරුවන් දිනෙන් දින දියුණු වන සමාජයක සෙවන ලබන බලවත් ආර්ථික ශක්තියකින් යුත් පුද්ගලයන් බවට පත් කළ හැක්කේ ඒ මාර්ගයෙන් ගමන් කිරීමෙනි. ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායක.
Thank you Prime Minister Honorable Mahinda Amaravida.
අද දිනේ අපේ ධීවර පනතර නව රෙගුලාසි 11ක් වනවන අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාතික මුහුදේ දීවර කර්මාන්තයේ යෙදීමේදී එක්සත් ජාතීන්ගේ සාගර නීති සම්මුතිය 1982 එක්සත් ජාතීන්ගේ මත්ස්‍යතොග පිළිබඳ සම්මුතිය
The ministerial statement.
සමයි. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ඩග්ලස් දේවානන්ද මැතිතුමා ස්ථාවර නියෝග 32-2 යටතේ ප්‍රශ්නයක් මතු කරලා තිබුණේ ඒ අනුව ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. උතුරු පළාතේ ප්‍රධානතම ජලාශය වන ඉරණමඩු ජලාශය හෙක්ටයාර් 2327ක් විශාල වන අතර මෙම වැවාසිත ධීවර කාර්මිකව 198ක් පමණ සිය කර්මාන්තයේ නියැලී සිටිති. ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු නිසා ධීවර කර්මාන්තයේ යම් බලපෑමක් සිදු වී ඇතත් 2016 මුල් මාස අට තුළ සැලකියුතු මත්ස්‍ය අස්වැන්නක් ලබාගෙන ඇති අතර එම මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 160ක් පමණ වේ. 2015 වර්ෂය තුළ ලබාගෙන ඇති මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 136ක් පමණි. ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට පෙර කිල්නොච්චි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම ජලාශය ආශ්‍රිත සිය ජීවනෝපාය පවත්වාගෙන ගිය සියලු පාර්ශ්වයන් සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර ධීවර සංවිධාන නියෝජිතයන්ද මේ සඳහා සහභාගී වී ඇත. අවුරුදු 30කට ආසන්න කාලයක් තුළද කිසිදු ප්‍රතිසංස්කරණයක් නොවු මෙම ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වකතාවය පළ කරන ලදී. එහිදී කිසිදු පාර්ශ්වයක් විසින් සිය විරෝධතාවය දක්වා නොමැත. ඉරණමඩු ජලාශය ආශ්‍රිතව ධීවර සංවිධාන දෙකක් ක්‍රියාත්මක වේ. ඉරණමඩු මිදිය ධීවර සංවිධානය හරච්චි නැගෙනහිර ධීවර සංවිධානය. මෙම ධීවර සංවිධාන දෙකෙහි පිළිවෙලින් සමාජිකයන් 132ක් සහ 66 දෙනෙකු ධීවර කර්මාන්තයේ 100 ජීවනෝපාය ලෙස සිදු කරයි. මෙම සංවිධාන දෙකෙහිම සමාජිකයන්ගේ මුළු ගණන 198ක් පමණ වේ. මෙම පිරිසෙන් නිත්‍ය ධීවර කාර්මිකයන් 100ක් සිටින අතර නිත්‍ය නොවන ධීවර කාර්මිකයන් 98ක් පමණ පිරිසක් ඇත. නිත්‍ය ධීවරයින් 100 දෙනාම මේ වන විටත් සිය කර්මාන්තය නියැලී සිටින නමුත් නිත්‍ය නොවන ධීවර කාර්මිකයන් 98 දෙනා වෙනත් රැකියාවල්වල නිත වී සිටි. ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් නිත්‍ය නොවන ධීවරයින් 98 දෙනා මසුන් නැල්ලීමේ නොයෙදෙන අතර මෙම ජලාශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්බන්ධ වේ. කෙසේ වෙතත් ධීවර කර්මාන්තයේ යෙදීම අහිමිවීමෙන් එම පිරිසට සිය ජීවනෝපාය අහිමි වී ඇති බව මම පිළිගනිමි. තවද මෙවැනි මහා පරිමාණ සම්බන්ධයට සනා ක්‍රියාත්මක කිරීමේ මගින් අගතියට පත්වන සෑම පාර්ශ්වයකටම සහන සැලසීම කෙරෙහි අදාළ ව්‍යාපෘතිය විසින් අවධානය යොමු කළ යුතුවේ. කෙසේ වෙතත් මෙම ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ අවසන් වන බැවින් ජලාශයට නැවත ජලය එකතු වීමක් සමග ජල මට්ටම වැඩිවීමෙන් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීමේ කාර්යක්ෂමතාව අඩුවීම නිසා තාවකාලික මත්ස්‍ය අස්වැන්නේ අඩුවීමක් ඇති විය හැකිය. ඒ තුළින් ජලාශය ආශ්‍රිත ධීවර කර්මාන්තයෙන් නියුතු නිත්‍ය නොවන ධීවර කාර්මිකයන් හට යම් බලපෑමක් ඇති විය හැකි බව නිරීක්ෂණය වේ. මේ සම්බන්ධයෙන් අදාළ ධීවර කාර්මිකයන්ට සිය ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා යම් සහනයක් ලබා ගැනීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතන සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ජාතික ජලජී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම මෙම ජලාශය ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මත්ස්‍යයන් ජලාශයෙන් ඉවත්ව යෑම වැළැක්වීම සඳහා ඔබතුමා යෝජනා කර ඇති ආවරණ දැල් යෙදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ අතර ආවරණ දැල් යෙදීමෙන් සරෝවරයේ ආරක්ෂාව සඳහා යම් බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙතින් අවදානම් තක්සේරු වාර්තාවක් කැඳවීමට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇති අතර අදාළ වාර්තාව ලැබුණු පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ.
Thank you, Minister. Motion at the commencement of public business. Public business, item number 1, Leader of the House.
There's a change, sir. I will read it.
Reading.
Yes, yeah. Item number 1. පාර්ලිමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 71 එහි විධිවිධානවල කුමක් සඳහන් වුවද විසර්ජන 50 කැටුම්පත 2017 සලකා බැලීම සඳහා වෙන් කළ දින ගණන 25ක් විය යුතුය.
Item number 2.
I move item number 2.
House secretary.
Aye.
House number, item number 2.
I move item number 3.
House secretary.
Aye.
Item number 3.
I move item number 3.
House secretary.
Aye.
Item number 4.
I move item number 4.
Item number 5, House secretary.
Aye.
Item number 6.
Aye.
House secretary.
Aye.
Item number 7. Public business. Item number 1 to 11. Honorable Minister Mahinda Amaravira.
Garu Niyojya Karakasa Sabhapathumani Adadina Divara Panatata Nava Regulasi 11ක් අපි ඉදිරිපත් කරනවා මේ අන්තර්ජාතික මුහුදේ දීවර කර්මාන්තයේ යෙදීමේදී එක්සත් ජාතීන්ගේ සාගර නීති සම්මුතිය 1982 එක්සත් ජාතීන්ගේ මත්ස්‍ය තොග පිළිබඳ සම්මුතිය 2009 සාගර නීති විරෝධී වාර්තා නොවූ සහ අවිධිමත් දීවර කටයුතු වැළැක්වීම පිළිබඳව වරායතුල වූ රජයේ පියවරවල් පිළිබඳව ගිවිසුම වැනි අන්තර්ජාතික අප විසින් අස්සන් කරන ලද සම්මුතීන් සහ ඉන්දියානු සාගර ටූනා කොමිසම වැනි කලාපීය දීවර කළමනාකරණ සංවිධාන සම්මුතීන් වලට ද අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය වෙලා තිබෙනවා. එසේ නොකළහොත් අපට අන්තර්ජාතික මුහුදේ මසුන් මැරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. දීවර කර්මාන්තයේ නවෝදයක් ඇති කිරීමට වැඩියෙන් විදේශ විනිමය එපීමට ශ්‍රී ලංකා ජල තීරයේ මසුන් මැරීමේ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. වර්තමාන ඉන්දියානු සාගර කලාපයට අයත් මුහුදේ මත්ස්‍ය සම්පත නෙලාගනු ලබන්නේ යුරෝපීය ජාතිකයන්නේ. එය 48% ප්‍රමාණයක් අපේ ඉලක්කය වනුවේ ඉන්දියානු සාගර කලාපයේ මත්ස්‍ය සම්පත දැනට වඩා වැඩි ප්‍රමාණයකින් අපගේ දීවරයන්ට ලබා ගැනීමට ඉඩ දීමයි. මේ සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය වන වගන්ති කීපයක් අපි අද ඉදිරිපත් කරනවා. ඒ අනුව නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මේ ඉදිරිපත් කරන රෙගුලාසිවලදී එක පැත්තකින් අපිට පැනවිලා තිබෙන තහනම් පිළිබඳව පසුගිය කාලේ ඔබතුමා හොඳින්ම දන්නවා යුරෝපා මත්ස්‍ය තහනම අපිට සම්පූර්ණයෙන් ඇනහිඩලා තිබුණේ පසුගිය කාලය තුල අපිට එක මාළු කිලෝ එකක්වත් යුරෝපයට යවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ වාර්ෂිකව කෝටි 1600ක් අපිට ලැබුණු ආදායම සම්පූර්ණයෙන්ම නතර වුණා එය නැවත ලබා ගැනීම සඳහා විශාල වැඩපිළිවෙලක් මේ වර්තමාන රජය ක්‍රියාත්මක කරා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ පටන් එතුමාගේ මැදිහත්වීම ඒ වගේම විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය ඒ වගේම විදේශ අමාත්‍යාංශය ඒ වගේම අපේ දීවර අමාත්‍යාංශය ඒ වගේම අපිට අපේ අමාත්‍යාංශයේ අයිති අදාළ අනිත් ආයතන ඒකම මේ වෙනුවෙන් කටයුතු කර අපනයන කරුවන් සහ දීවර ප්‍රජාව විශාල මහන්සියක් කැපකිරීමක් කළා තමයි මේ අවස්ථාව අපි ලබා ගත්තේ. ඒ ලබා ගන්නා විටම අපිට යම් යම් රෙගුලාසි එවෙනුවෙන් පණවන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් යම් යම් කටයුතු වලට මැදිහත් වීමක් සිද්ධ වෙන්න උනා. ඒ සඳහා අවශ්‍ය නීති රීති අනපනත් ප්‍රමාණයක් අද දින මේ පාර්ලිමේන්තුවේ අපි නියෝග මාලාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ සඳහා බොහෝ අවස්ථාවන්වලදී අපි සැලකිල්ලට ගත්තේ නීත්‍යානුකූල මට්ටමේ මසුන් මැරීමේ කර්මාන්තය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්න අපේ දීවරයන්ට අවස්ථාව ලබා දීම. මේදී දීවරයන්ට යම් යම් ගැටලු පැනවෙන බව අපි දන්නවා. අපේ රටේ දීවරයන් හුරු වෙලා තිබුණේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තර නීති රීතීන්ට අනුව මේ කටයුතු කරන්න හුරු වෙලා තිබුණේ නැහැ. ඒ නිසාම දීවරයන් තුල යම් ගැටලු නිර්මාණය වුණා. නමුත් මේ වෙනකොට ක්‍රමානුකූලව එයට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් එයට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඒ දීවරයන් මේ තත්ත්වයට පත් කර ගැනීමේ වැඩපිළිවෙල අපේ දීවර අමාත්‍යාංශයත් දීවර දෙපාර්තමේන්තුවත් තුල ක්‍රියාත්මක කරනවායි කියන එක මා ඔබතුමාට සඳහන් කරන්න කැමතියි. ඒකම මේ යුරෝපා තහනම ඉවත් කරගන්න අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වුණා මේ දීවර බෝට්ටු තිබෙන තැන් සොයා ගැනීමට අවශ්‍ය වන විෂල් මොනිටරින් සිස්ටම් නැත්නම් VMS තාක්ෂණය මේ අන්තර්ජාතික මුහුදේ යෙදෙන දීවර යාත්‍රා සඳහා ලබා දීමේ අවශ්‍යතාවය අපිට පැන නැගුණා. අද එය ක්‍රියාත්මක කළ තියෙනවා රජයේ මැදිහත් වෙලා ඒ කටයුත්ත සම්පූර්ණ කළා තියෙනවා. එවැගේම දැන් අපි සැලසුම් කරලා තියෙනවා මේ වර්ෂයේ අනෙකුත් යාත්‍රා සඳහා එවන් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න. ඒක දීවරයන්ගේ පහසුව වෙනුවෙන් තවත් අපි නවීන තාක්ෂණයේගෙන ක්‍රමවේදයන් සකස් කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා යුරෝප තහනම ඉවත් කරගන්න යම් යම් කොන්දේසිවලට සහ විධිවිධානවලට අපි එකඟ වෙනවා. වගේම අද ඉදිරිපත් වෙන මේ නියෝග මාලාවේ බොහෝ දීවරයන්ගේ ඉල්ලීම්, දීවර සංවිධානවල ඉල්ලීම්, දීවර ජනතාවගේ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන එයට සහන ලබා දීමේ කටයුතු පිළිබඳවත් නියෝග මාලාවක් පැනවෙනවා. විශේෂයෙන් මේ අයට අය කරන ගාස්තුවල අපි බෝට්ටු වලට පනවා තිබුණු මහමුහුදේ දීවර කටයුතු වලට මෙහෙම් ගාස්තු තිබුණා රුපියල් 15,000ක මුදලක්. ඒ සඳහා දීවරයන්ගෙන් ඉල්ලීමක් තිබුණා ඒක අඩු කරන්න කියලා. ඒ 15,000ක මුදල රුපියල් 5000 දක්වා අඩු කිරීමක් අද දින මේ කටයුත්තදී සිද්ධ වෙනවා. ඒ වගේම අලුතෙන් අපේ මුහුදු පතුලේ තැන්පත් කළා ගල් විශේෂයක්. ඒක අපනයනය කිරීමක් සිද්ධ වෙනවා. ඒක අපේ රටට ජාතික ආදායම ලබා ගන්න වැඩපිළිවෙලක්. ඒක එක ගලකින් රුපියල් 100ක් තමයි කරේ. ඒක අපි 50 දක්වා අඩු කරන ඒ සංවිධානව ඉල්ලීම් මත වැඩි ප්‍රමාණයක් අපනයනය කළා. අපේ රටට ආර්ථික වශයෙන් වාසියක් ගන්න ඒ තුල පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ දීවරයන්ට ඇතිවෙච්ච ගැටලු පිළිබඳව ඒවා निराකරණය කර ගැනීම සඳහා යම් යම් නීති රීති පද්ධති වලට අවශ්‍ය වන වගන්ති කිහිපයක් මේ තුල පනවන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒක මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපිට මේ යුරෝප මාසය තහනම ඉවත් කිරීමත් එක්ක රටට එක පැත්තකින් විශාල ආදායමක් එන්න පටන් ගන්නවා. වගේම දැන් අපිට තව අපි ගැටලු වලට මුහුණ දෙනවා. ඒ තමයි අපේ රටට අවශ්‍ය මාස්‍ය සම්පත අපිට නෙලා ගන්න තවම පුළුවන් වෙලා නැහැ. අපේ රට වගේ අටගුණයක් මුහුදු තීරයක් අපිට අයිති වෙලා තියෙනවා. නමුත් අපිට ප්‍රමාණවත් මාළු මේ වන විටත් නෙලා ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අපි මාළු මෙට්‍රික් ටොන් 121,000 වාර්ෂිකව මේ රටට ආනයනය කරනවා. මේක නතර කර ගැනීම සඳහා තමයි අපි අපේ අමාත්‍යාංශය මෙහෙවන්න කල්පනා කරලා තියෙන්නේ. මේක පහසු නැති බව අපි දන්නවා. මේ අමාත්‍යාංශයේ බලයට පත් වුණු සෑම අමාත්‍යවරයෙක්ම උත්සාහ දැරුවේ මේ රටට ආනයනය කරන මාළු ප්‍රමාණය අඩු කළා, වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්න. නමුත් ඒක සාර්ථක කරගන්න බැරි වුණා. ඒක ලේසි කාර්යයක් නොවන බව අපි දන්නවා. ඕනම කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන්, අපිට වගේ අපේ රට වගේ අටගුණයක් මූද තියෙනවා නම් ඇයි මාළු මේ රටට ගේන්න බැරි කියලා. නමුත් නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි අවධානය යොමු කළ යුතු කාරණා තියෙනවා. අපේ රටේ මුහුද ඉතාමත් ගැඹුරු මුහුදක් අපිට හිමි වෙලා තියෙනවා. ඒවයි මසුන් බෝ වීමේ අඩු බවක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහටත් අපේ මුහුදු තීරයේ මසුන් ගහණේ අඩුවීමක් අපිට දැනට වාර්තා වෙලා තියෙනවායි කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ සඳහා අපි යම් යම් වැඩපිළිවෙළවල් මේ වන විටත් අපේ නාරායතනය කරන ලද පරීක්ෂණ අනුව, ඒ පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව ඉදිරියේදී යම් වැඩපිළිවෙළ රාශියක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මසුන් බෝවීම වැඩිවීම සඳහා අපි ඒකට උත්තරදායක වෙනවා. ඒ වගේම අපිට ජාත්‍යන්තර මූදේ හිමි වෙලා තියෙන අයිතිවාසිකම, අපිට යාත්‍රා 1615ක් අපිට ජාත්‍යන්තර මූදට යවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ අවසරේ අපි දැනට 1500ක පමණ ප්‍රමාණයක් යොදවලා තියෙනවා. වගේම අපේ උත්සාහය තියෙන ඉතිරි අපිට තියෙන අයිතිය, ජාත්‍යන්තර මූදට තියෙන අයිතිය විශාල ප්‍රමාණයේ යාත්‍රා යොදවලා වැඩි මාළු ප්‍රමාණයක් මේ අපේ රටට ගෙනේ මේ වැඩපිළිවෙල දියත් කරන්න. ඒ සඳහා අවුරුදු 18කට පස්සේ පළවෙනි වතාවට මේ රජය හඳුන්වලා දුන්න සහනාධාර ක්‍රමයක්. මේ අවුරුදු 18කට පස්සේ තමයි මේ සහනාධාර ක්‍රමය අද හඳුන්වලා දීලා තියෙන්නේ. මම ස්තුතිවන්ත වෙන්න ඕන මුදල් ඇමතුමා ඇතුළු රජයට, යාත්‍රා මහා පරිමාණ යාත්‍රා මිලදී ගන්න අයට 150ක සහනාධාර ක්‍රමය මත ඒ යාත්‍රා ලබා ගැනීමට අද අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ ආරම්භක වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙන මට්ටම මේ ආරම්භ වෙලා තියෙනවා. ඒක ලබන අවුරුද්දේ මුල වෙනකොට අලුතෙන් යාත්‍රා ප්‍රමාණයක් ජාත්‍යන්තර මූදට අපිට යවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ රජය අපිට අවස්ථාව ලබා දුන්නා තවත් යාත්‍රා 100ක් 150 සහනාධාර ක්‍රමයේ යටතේ වැඩි දියුණු කරන්න.
ඒ කියන්නේ වැඩි මාළු ප්‍රමාණයක් අල්ල ගන්න පුළුවන් තාක්ෂණය සමග ඒ ගේන මාළු ප්‍රමාණය හොඳ තත්ත්වෙන් ගොඩබිමට ගේන්න අවකාශය ලබා දෙන්න අපිට මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ වගේම අපිට එකඟ වෙලා තියෙනවා ලබන අවුරුද්දේ මේ සහන ආධාර ක්‍රමය තවත් වැඩි කරන්න. එතකොට තමයි අපි යුරෝපා මාස්‍ය තහනම ඉවත් කර ගැනීමේ වාසිය මේ රටේ දීවරයන්ට ගන්න පුළුවන් වෙන්නේ වැඩි මාළු ප්‍රමාණයක් අල්ලා ගැනීම තුලේ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අපේ ලොකුම බාධාවක් තියෙනේ තමයි මේ ගේන මාළු වලින් 140ක් මාළු විදියට පරිභෝජනය වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. මේක මහා ඛේදවාචකයක්. මේ මාළු මුමුදටත් නැහැ මිනිසුන්ටත් නැහැ. 140ක් මාළු විදියට පරිභෝජනය කරන්න බැරි වෙනවා. එයින් යම් කොටසක් උඹල කඩ සහ කරවල විදියට පරිභෝජනය කරන්න ගන්නවා. තව විශාල ප්‍රමාණයක් නරක් වෙලා විනාශ වෙලා යන බව අපි හොඳටම වටහාගෙන තියෙනවා. ඒ නිසා තමයි අපි තීන්දු කරේ මේ යාත්‍රා වැඩි දියුණු කරගන්න. ඒවයි සීතාගාර පහසුකම් ලබා දෙන වැඩසටහනකට 150 සහන ආධාර ක්‍රමයක් අඳුන්වලා දෙන්න. මේක අවුරුදු 18කට පස්සේ අපිට ඒ සඳහා මුදල් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. මුදල් අමාත්‍යතුමා ඒ සඳහා මැදිහත් වුණා. අපි ඒ පිළිබඳව ස්තුති කරන්න ඕන. මේ වැඩපිළිවෙල අපි ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා. එතකොට මූදෙන් ගේන මාළු ඒ ප්‍රමාණයම මාළු විදියට ගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ හොඳ තත්ත්වයේ මාළු ගෙනාවොත් අපිට ජපානයට යවන්න පුළුවන් වැඩි මිලකට. ඒවා සශිම් විදියට නැත්නම් අමුයෙන් කන මාළු විදියට ඒ අය පරිභෝජනය කරනවා. ඒක තමයි අපිට වැඩිම මුදලක් ලැබෙන්නේ. නමුත් ඒ ජපානයේ ඉල්ලුම සම්පූර්ණ කරන තත්ත්වයේ මාළු අපිට තවම සොයා ගන්න බැරි වෙලා තියෙනවා මේ තාක්ෂණය නැති නිසා. ඒ වගේම අපි ඊළඟ අධියර විදියට අනිත් රටවල් වලට යුරෝපයට ඇමරිකාවට රුසියාවට මාළු යවන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ තාක්ෂණය වැඩි දියුණු කිරීම තුළ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදේශ රටවල් වලට මාළු වැඩි ප්‍රමාණයක් යනකොට ඒ අඩුව පුරවන්න අපි වෙනම වැඩපිළිවෙලක් අපේ අමාත්‍යාංශය තුළ සම්පූර්ණ කරනවා. ඒ තමයි ජලවිජීවී වගාව ව්‍යාප්ත කරන්න. ජලජීවී වගාව ව්‍යාප්ත කරන්න අපි මේ අවුරුද්දේ මම කියන්න සතුටුයි අපිට අලුතෙන් අභිජන මධ්‍යස්ථාන කීපයක්ම ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. ඒක අවුරුදු ගණනාවකට පස්සේ තමයි අලුතෙන් අභිජන මධ්‍යස්ථාන අපි ආරම්භ කරන්නේ. අපි මිරිදිය මස කර්මාන්තයට දක්වපු සැලකිල්ල ප්‍රමාණවත් උනේ නැහැ. ඒ නිසා තමයි අපිට ජලාශ තුල තැන්පත් කරන්න අවශ්‍ය මාළු වලින් 140ක්වත් අපිට තැන්පත් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ අවුරුද්ද වෙනකම්ම මේ තවමත් අපි සම්පූර්ණ තැන්පත් කරන්නේ 140ක ප්‍රමාණයක් විතරයි. ඒතර මේක 100 දක්වා වැඩි කරනවා කියන්නේ අපිට විශාල මාළු අස්සන්නක් අභ්‍යන්තර ජලාශ තුලින් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ අවුරුද්දේ අපි මේ වන විට විවෘත කරා ඉරණමඩු ජලාශය ආශ්‍රිතව අභිජනන මධ්‍යස්ථානයක්. ඒ වගේම අපි අලුතෙන් ආරම්භ කරා මුරුතවෙල අභිජනන මධ්‍යස්ථානේ අවුරුදු 30ක් විතර 25ක් විතර වහලා තිබුණ එක අපි නැවත පටන් ගත්තා. ඒ වගේම අලුතෙන් අපි පටන් ගත්තා උඩවලව නව අභිජනන මධ්‍යස්ථානයක්. ඒ වගේම මේ වන විට පොළොන්නරුවේ නව අභිජනන මධ්‍යස්ථානයක් වැඩ ශීඝ්‍රයෙන් වේගෙන්ම ක්‍රියාත්මක වෙමින් යනවා. ඒට අතිරේකව අපිට අද විශාල ඉල්ලුමක් ජාත්‍යන්තර වශයෙන් තියෙනවා අඩු ඉස්සන්ට මිරිදිය ඉස්සන්ට. ඒ අභිජන මධ්‍යස්ථාන එකයි අපිට තිබුණේ කහඳ මෝදර. ඒ මධ්‍යස්ථානයේ ඉල්ලුමෙන් අපි 10% සම්පූර්ණ කරේ. අපි මේ කෙටි කාලයක් ඇතුළත ගිය මාසෙ වෙනකොට අපි ඒක 20% දක්වා වැඩි කරා, දෙගුණකින් වැඩි කරා ගිය මේ අවුරුද්දේ මුදල් ප්‍රතිපාදන ක්ෂණිකවම යොදවලා. ඒ වගේම අපි අලුතෙන් තව මධ්‍යස්ථානයක් තිරිගුණාමලේ ආරම්භ වෙනවා. එතකොට 140 දක්වා වැඩි වෙනවා. ඒ වගේම මේ ලබන අවුරුද්දෙත් ඊළඟ අවුරුදු දෙක තුලත් අපි මේ කර්මාන්තයේ වැඩි දියුණු කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාගෙන ඒ කටයුතු වලට යොමු වෙන බව ඔබතුමාට සඳහන් කරන්න කැමැතියි. ඒකම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපිට අපි නොසලකා හැරපු අංශයක් තිබුණා තවත් එකක්. ඒ තමයි කලපු 116ක් මේ රටේ තියෙනවා. කලපු 116ක් තියෙනවා. මේක කළමනාකරණය කළා මස්ස අස්සන්නක් ගන්න වැඩපිළිවෙලක් අපි සතුව තිබුණේ නැහැ. අපි මේ අවුරුද්දේ මුල ආරම්භ කර අපේ අමාත්‍යාංශය වෙනම කලපු අංශයක්. ඒක දැන්ටමත් අපි කලපු කීපයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දියත් කරනවා. මේ ගමුව කලපුව මේ අවුරුද්දේම අපි මිලියන 100ක් යොදවලා තියෙනවා ඒක මිලියන 1000ක ව්‍යාපෘතියකින් මේ ගමුව කලපුව සම්පූර්ණ සම්වර්ධනය කිරීමේ වැඩපිළිවෙල මේ රාජ්‍ය ක්‍රියාත්මක කරනවා කියන එකත් මා ඔබතුමාට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම වෙනම කලපු ගණනාවක් කලපු කමිටු පිහිටවමින් ඒවට මස්ය ඇඟිල්ලන් තැම්පත් කරමින් මේ වන විට කටයුතු කරගෙන යනවා. අපිට මේ කලපු 116 සම්පූර්ණ කරොත් විශාල මස්ය අස්වැන්නක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මූද දිහාම බලාගෙන ඉන්නේ නැතුව කලපු ටික දිහා බැලුවොත් අභ්‍යන්තර තියෙන වැව් ටික දිහා බැලුවොත් අපිට ඒකෙන් විශාල අස්වැන්නක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපි අලුතෙන් ආරම්භ කරන්න මේ අවුරුද්ද සැලසුම් කරා ජල ජීවි කර්මාන්තපුරයක් aquaculture industrial park එකක් අපි මඩ කලපුවේ ආරම්භ කරන්න තමයි අපි සූදානම් කරලා තිබුණේ. ඒක දැවැන්ත ව්‍යාපෘතියක් බවට පත් කරන්න තිබුණ නමුත් අපිට අවාසනාවට ඒකට යම් විරෝධතා කීපයක් ඉදිරිපත් වෙච්ච නිසා ඒක අපිට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් අපි එම ව්‍යාපෘතිය මේ වෙන විට මන්නාරමට ගෙනියනවා. ඒකෙන් අඩු ගානේ අපි හිතනවා රැකියා 6000ක්වත් අපිට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා වගේම විශාල පරිවර්තනයක් ඒ ප්‍රදේශයේ ලැබෙනවා වගේම රටට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවායි කියන එක අපිට අනිවාර්යයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ වැඩසටහනට අතිරේකව තවත් එන අවුරුද්දේ මඩ කලපුවේ නැවත අනුමැතියක් ලැබුණොත් ඒ කර්මාන්තපුරය ආරම්භ කරන්නත් ඒ වගේම අපි හම්බන්තොට ආරම්භ කරනවා ක්‍රැබ් සිටි කියලා අලුතෙන්ම කකුලුවන් බෝ කරන මධ්‍යස්ථානයක් සහ බිම් ප්‍රමාණයක් අපි සංවර්ධනය කරන්න දැනට තීන්දුව කළා තියෙනවා. මේ තුලින් අපිට විශාල විදේශ විනිමයක් ගන්න පුළුවන්. ලෝකයේ මාළු තියෙනවා මූදේ හැමතැනම හැම රටින්ම අල්ලනවා. හැබැයි ලංකාවේ මාළු වලට විශාල ඉල්ලුමක් විදේශ වෙළඳ පොලේ තියෙනවා. මේ මාළු පිළිබඳව විශාල මාළු වල අපේ රසයේ වෙනසක් තියෙනවා කියන එක තමයි හැම කෙනෙක්ම කියන්නේ. කට්ටියට කියන්න පුළුවන් ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි කොහෙත් තියෙන එක මූද මාළු වගේම රසයක් වෙනවද කියලා. නමුත් මේ ශේෂ්ඨයේ කටයුතු කරන අය හොඳටම දන්නවා මූදේ අපේ රටේ මූදේ විතරක් නෙවෙයි වැල්ලෙන් වැල්ලට මාළු වලේ රසයේ වෙනසක් පවා පවතිනවා. ඒ වෙනසට විදේශිකයන්ගේ විශාල ආකර්ෂණයක් තියෙනවා. අපේ කකුලුවන්ට සමාන කකුලෙක් හොයාගන්න බෑ. ඒ නිසා තමයි අපි මේ ව්‍යාපෘති දියුණු කරන්නේ. අපේ පොකිරිස්සා අපේ ටූනා මාළුන්ට ඒ වගේම අපේ අනිකුත් මාළුන්ට තියෙන ඒ රසය ඒ ඉල්ලුම ජාත්‍යන්තරයේ අතිවිශාලයි. අපි මේ කටයුතු වලට මූලිකත්වය ලබා දීලා අපේ ධීවර ශේෂ්ත්‍රය සම්වර්ධනය කරන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න දැනට මත් සැලසුම් කළා තියෙනවා. අපිට අපි දන්නවා ගොවි ජනතාවට රජයේ සහනාධාර ලබා දෙන. ගොවි ජනතාවට පෝර සහනාධාර දෙනවා. ගොවි ජනතාවට වතුර ලබා දෙනවා. ගොවි ජනතාවගේ වීටික මිල දී ගන්න රජය මැදිහත් වෙනවා. ඒක කරන්න ඕන. ඒ කරපු නිසා තමයි ඒ ගොවි ජනතාව අද සහලින් අපේ රට ස්වයංපෝෂිත කරලා තියෙන්නේ. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි ධීවර ජනතාවටත් අපි සහනාධාර ක්‍රම දෙන්න ඕන. ඒ සහනාධාර නෙමෙයි ඒ අය මහමුදේ ගිහිල්ලා මාළු අල්ලගෙන එන එක ධෛර්යමත් කරන වැඩපිළිවෙල වලට අපි යන්න ඕන. ඒ වගේම ගොඩබිම මාළු අල්ලන නැත්නම් ජලාශවල මාළු ඇති කරන වැඩපිළිවෙල අපි ධෛර්යමත් කරන්න ඕන. ඒ වගේම කලපු තුල මාළු හදන එක අපි ධෛර්යමත් කරන්න ඕන. අලුතෙන් අපිට ඒ සඳහා ප්‍රවේශ වුණොත් මේ ධීවර ශේෂ්ත්‍රය විශාල ඉදිරි ගමනක් යන්න පුළුවන් වගේම මේ රට දියුණු කරන ප්‍රධාන සාධකයක් බවට අපිට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අද මාළු පැත්තෙන් බැලුවොත් මේ මත්ස්‍ය කර්මාන්තයේ දියුණු වෙච්ච රටවල් දිහා බැලුවොත් වැඩි ප්‍රමාණයක් දියුණු වෙලා තියෙන්නේ මූදේ මාළු අල්ලලම නෙමෙයි. නෝර්වේ තමයි අද ඉහළින්ම මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන්නේ. නෝර්වේ රටෙන් අපිට දැන් අවුරුදු ගණනාවකට පස්සේ අපිට උදව් කරන්න පටන් අරගෙන තියෙනවා. නෝර්වේ අග්‍රාමාත්‍යතුමිය මේ රටට පැමිණියා. ජනාධිපතිතුමා අගමැතිතුමා අපිව මුණ ගැහිලා අපේ රටට සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් වුණා. ඒ වගේම නෝර්වේ විදේශ මාත්‍යවරයා මේ රටට පැමිණුණා අපිට උදව් කරන්න පෙළඹුණා ඉදිරිපත් වුණා. දැන් මේ වෙන විටත් නෝර්වේ රජයේ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා අපේ රටේ මේ ධීවර කර්මාන්තයට අත දීම් පිළිබඳව සොයා බලන්න. මට නෝර්වේ රටට යන්න අවස්ථාව ලැබුණා නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා. ඒ රටේ මූදේ මාළු වලට වැඩි ඒගොල්ල මාළු වගා කිරීම තමයි කරන්නේ. මාළු ගිහිල්ලා මහමූදේ මාළු වල්ලන් එන්න යනවා. හැබැයි ඒ වගේම මාළු වගා කිරීම තුල විශාල ආදායමක් ඒ රටේ පළවෙනි මට්ටමට ආදායම ගේන්න එයාට පුළුවන්කම ලැබිලා තියෙනවා මාසේ කර්මාන්තේ. ඉතින් ඒ රටේ තාක්ෂණය අපිට දැන් ලබා දෙන්නේනෝ. ඒක නොමිලේම අපිට ලැබෙනවා. ඒ වගේම අපිට ඒ අය අපේ රටේ මාළු පිළිබඳව සංගණනයක් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ නෝවේ තිබුණු නෞකාවක් විජෙට් නෙන්ෂන් කියන නෞකාව නවීනතම තත්ත්වෙන් අලුතෙන් ඒ නමින්ම නෞකාවක් හදලා තියෙනවා. ඒ නෞකාව අපිට එන අවුරුද්ද තුල ලබා දෙන්න නෝවේ රජය එකඟ වෙලා තියෙනවා. එතකොට අපිට මේ රටේ තියෙන මාළු ප්‍රමාණය පිළිබඳව අපිට අයිති මුදු ප්‍රමාණය සංගණනයක් කරන්න හැකියාව ලැබෙනවා. ඒ අනුව අපිට තීරණ ගන්න පුළුවන්කම ලැබෙනවා මේ කර්මාන්තයේ ඉස්සරහට යෑම පිළිබඳව. ඒකම මේ ධීවර ශ්‍රේෂ්ඨයේ තවත් අංශ ගණනාවකින් අපිට දියුණු කිරීමේ හැකියාව තියෙනවා. මුහුදු පැල ඇති සීවීඩ් වලට අපේ ලොකු ඉල්ලුමක් තියෙනවා. දැනටමත් අපේ උතුරු කරේ ඒ වගාව සිද්ධ වෙනවා. නාගදීප ප්‍රදේශ නයිනතිව් ප්‍රදේශයේ නාගදීපේ විහාරස්ථානයේ එහා පැත්තේ මම ගියා. ඒ ප්‍රදේශයේ ඒ කාන්තාවන් ඉතාම සාර්ථකව ඒ කටයුත්ත සිද්ධ කරන. ඒ වගේම මන්නාරම් ප්‍රදේශයේ සුළු වශයෙන්ුත් ඒ වගේම කල්පිටිය ප්‍රදේශයේ දැන් අලුතෙන් හඳුන්වලා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අමාත්‍යාංශය තුලින් මේ කර්මාන්තයේ දෙන කාන්තාවන්ට ආධාර මුදලක් ලබා දීලා ඒ අය ශක්තිමත් කළා මේ කර්මාන්තේ වැඩි දියුණු කළා විදේශ වෙළඳපොළට අවශ්‍ය සීවීඩ් ලබා දෙන වැඩපිළිවෙල දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම නිසා දැනට අපේ රටේ කර්මාන්තශාලා 32ක් සක්‍රිය වෙලා තියෙනවා. ඉතා ඉහළ මට්ටමේ කර්මාන්තශාලා මා මටේ අවස්ථාව ලැබුණා ඒවා පරීක්ෂා කරන්න. ඒක යුරෝපයේ තියෙන කර්මාන්තශාලා මට්ටමට අපේ කර්මාන්තශාලාද ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ දහස් ගණනක අද රැකියාවල නියුක්ත වෙනවා. අපි එකක් කියන්න ඕන ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අපි රටින් මාළු ගේන ප්‍රමාණය
විනාඩි දෙකක් තියෙනවා.
හරි. අපි රටින් මාළු උම්බලකඩ කරවල ඒ වගේම ටින් මාළු ගේන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 121,000ක්. අපි යවන ප්‍රමාණය එයින් පහෙන් එකක් විතර තමයි අපි රට යවන්නේ. හැබැයි මම ඔබතුමාට සතුටින් ප්‍රකාශ කරන්න කැමති අර ගේන මෙට්‍රික් ටොන් 121,000 වෙනුවෙන් අපි වැය කරනවට වැඩිය මුදලක් අපි සොයා ගන්නවා මාළු විදේශ වෙළඳපොළට යැවීම තුල. මාළු විදේශ වෙළඳපොළට යැවීම තුල අපි ගණනේ වශයෙන් මූල්‍යමය වශයෙන් අපි වාසියක් ලබනවා. මේක තවත් වැඩි දියුණු කරගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අපි කටයුතු කරන. ඒ වගේම මේ ධීවර කර්මාන්තය ඇති වෙලා තියෙන ගැටලු රාශියක් තියෙනවා. එකක් තමයි දැන් පෝට් සිටි ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමට යෑම තුල ධීවරයන්ගේ නොසන්සුන්තාවයක් තිබුණා. ඒක අපි සාකච්ඡා කළා චම්පික රණවක ඇමතුමා, ලසන්ත අලගියවන් ඇමතුමා, ඒ අපේ අදහස් අරගෙන අද මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳලා තියෙනවා. දැන් ධීවරයන්ට ඒකෙන් අවාසියක් නොවන මට්ටමට මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් වුණා. ඒ වගේම තහනම් පන්න ක්‍රම පිළිබඳව යම් විරෝධතා ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි අපි මේ සියලු දේවල් සාකච්ඡා මේ වශයෙන් විසඳුම් ලබා දෙන්න සූදානම්. හැබැයි මම ධීවර ජනතාවට නිරන්තරයෙන්ම කියන කාරණයක් තමයි පාරවල් වහලා ප්‍රශ්න විසඳන්න බෑ. මම නම් ප්‍රතිපත්තියක් විදියට ඉන්නවා. කිසිදු හේතුවක් නිසාවත් මේ ධීවර කටයුත්තක් වෙනුවෙන් පාරක් ඇහුවොත් මම නම් ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න සූදානම් වෙන්නේ නෑ. හැමති කමෙන් ගෙදර ගියා. මං ඒ ස්ථාවරේ ඉන්නේ අහිංසක මිනිසුන්ට මේකෙන් හිරිහැරයක් කරදරයක් වෙන්නේ ඉඩ තියන්න පුළුවන් කමක් නෑ. මේවට යම් යම් බලවේග ක්‍රියාත්මක වෙනවා යටි. ඒක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්.
Thank you very much, Honorable Minister.
ආරයි. බොහොම මේ සඳහා අපි කටයුතු කරන බව සඳහන් කරන ඒ වගේම අපි ඕනම වෙලාවක අපි ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් බව සිහිපත් කරමින් අද මේ පනතට ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් සියලුම දෙනාගේ සහයෝගය ලැබේ කියන විශ්වාසය පළ කරමින් මානිනොස්තුති.
බොහොම ස්තුතියි.